අයිබෝවන් අදරණීය දුවපුතේ, ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ සිංහල පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවල මධ්‍යම මහා විද්‍යාලයේ සරත් කුමාර ගුරුපියාණන්.
අයිබෝවන් දරුවනි, 10 වසර පන්තියට අදාළව සිංහල විෂය යටතේ අද දවසේදී අපි කතා කරන්නේ ඉතාමත්ම වැදගත් වන තවත් මාතෘකාවක් තමයි අද දවසේදී අපි කතා කරන්නේ. අපිට විෂය නිර්දේශයට අදාළව තියෙන ව්‍යාකරණ පාඩමක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ, සංධි පාඩම. මේක පුතේ මතක තියාගන්න, 10 වසරේදී අපි ඉගෙන ගන්නවා, 11 වසරේදී අභ්‍යාසයකින් ඔයගොල්ලොන්ට පොඩි සිහිපත් කිරීමක් කරලා විභාගයට පුතේ අහන පාඩමක් තමයි සංධි කියන පාඩම. මේක ඉරිගහන 40ක් තියෙනවා. අපිට බහුවර්ණ කියලායි කියන්නේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයටත් ඔය සංධි කියන එක තියෙනවා. ඊට අමතරව පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අහනවා මේ සංධි වලින් අහනවා. ඒ නිසා අපිට ඉතාමත්ම විභාගයට වැදගත් වන පාඩමක් තමයි දුවේ පුතේ අද දවසේදී අපි මේ කතා බහ කරන්නේ, සංධි පාඩම. එතකොට අපිට නියමිත පෙළ පොතේ 19 වන පාඩම තමයි අපි කතා කරන්නේ, සංධි පාඩම. සංධියක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා කතා කරමු. සංධියක් කියලා කියන්නේ පුතේ, අපි දන්නවා අපේ ගමේ ගොඩේ තියෙනවා හන්දි තියෙනවා. ඒ හන්දි ගැන තමයි අපි මෙතන මේ කතා කරන්නේ. හන්දියක් කියලා කියන්නේ යමක් පාරක් එකතු වෙන තැනක්, අතුරු පාරකට හැරෙන තැනක්. මෙන්න මේ වගේ තැන්වලට තමයි අපි හන්දියක් කියලා කියන්නේ. භාෂාවේදී අපි කතා කරන්නේ ඔය හා සමානව. භාෂාවේ කතා කරන්නේ අපි පද දෙකක් එකට එකතු වෙන තැන තමයි අපි කතා කරන්නේ. එතකොට පද දෙකක් එකට එකතු වෙන තැන සංධි හැටියටයි අපි කතා කරන්නේ. එතකොට පද දෙකක් ගත්තම, උදාහරණයක් හැටියට ගත්තම, එක පදයක් තියෙනවා මල් කියලා පදයක් තියෙනවා, අසුන කියලා තව පදයක් තියෙනවා. එතකොට මල් අසුන කියන පද දෙක අපි එකට එකතු කරනවා. ඒ දෙක එකතු කරනවා. මල් කියන එකේ අල් අයන්නත්, අසුන කියන එකේ අයන්නත්, ඒ කියන්නේ අල් අයන්නට අයන්න එකතු කිරීමක් කරනවා. ඒ එකතු කරනකොට මතක තියාගන්න, අපි පළවෙනි පදයට කියනවා අපි పూర్ව කියලායි කියන්නේ. పూర్ව කියනවා පෙර කියලා කියනවා. පස්සේ තියෙන ඒවට කියනවා පර කියලා කියනවා, අපර කියලා කියනවා, පසු කියලා කියනවා. එතකොට මුල් පදයේ තියෙන අගාකුරවන මල් කියන එකේ අල්ල යන්නත්, පර පදයේ මුල තියෙන අසුන කියන එකේ අයන්නත් මේ අකුරු දෙක නිසි ලෙස ගලපනවා. අල්ල යන්නට අයන්න එකතු කරාම ල බවට පත් වෙනවා. එතකොට මල සුන බවට පත් වෙනවා. එතකොට සංධි වීමේදී పూర్ව පදයේ අග තියෙන අක්ෂරයත්, අග පදයේ මුල අක්ෂරයත් හරියට ගලපන එකට අපි සංධි කියලා කියනවා. සිද්දසංගරාව තමයි පුතේ අපේ ව්‍යාකරණ පිළිබඳව තියෙන පොත. මෙන්න මේ ව්‍යාකරණ පිළිබඳව තියෙන පොතේදී අපිට හඳුන්වනවා පෙරපර වනං නිසි විදිනි ගලපනු සඳ නම් කියලයි කියන්නේ. పూర్ව අපර වර්ණයන් නිසි ලෙස ගැලපීම සංධි නම් වේ කියලයි කියන්නේ. හොඳයි, අපි පුතේ දැන් අර මල් අසුන කියලා දෙකක් ලියනවට වඩා අපිට තනි පදයක් හැටියට ලියන්න පුළුවන් කමක් තියෙනවා නම් මලසුන කියලා අපිට උච්චාරණය කරන්න පහසුවක් දැනෙනවා. අර වැඩිපුර ලියන්න ඕනේ, කෙටිවීමක් වෙනවා. ඒ වගේම අපි නිකන් දැන උගත් කමක් හැටියට සලකන වික්ත බවක් අපිට ඉස්මතු වෙනවා. එතකොට එහෙනම් අපේ ළඟ තියෙන දැනුම වර්ධනය වෙන බවක් අපිට ඒකෙන් තේරෙනවා. බලාගෙන ඉන්න අයට, අහගෙන ඉන්න අයට ඒ බව පෙනෙනවා. ඒ නිසා භාෂාව හැසිරවීමේදී වැදගත් වන ව්‍යාකරණ අංගයක් තමයි පුතේ සංධි කියලා කියන්නේ. දැන් උදාහරණ හැටියට ගත්තට පස්සේ, දැන් ගුරුතුමා කියලා පද දෙකක් තියෙනවනේ. මේ දෙක එකතු කරාම පුතේ ගුරු උතුමා ගුරුතුමා බවට පත් වෙනවා. එතකොට අන්න ඒකේ පුතේ මතක තියාගන්න එහෙම තනිපදයක් හැටියට ලියනකොට අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් සමහර අකුරු පුතේ අපිට මේකේ වචන කීපයක් තියෙනවා අපි දැනගන්න ඕන පුතේ. සන්ධි කාර්යයන් කියලා තමයි ව්‍යාකරණයේදී මේවා අපි හඳුන්වන්නේ. ලෝපය කියලා එකක් තියෙනවා. ලෝපය කියලා කියන්නේ පුතේ ලොප් වෙනෝ කියලායි අපි මේකට කියන්නේ. ලොප් වෙනෝ කියලා කියන්නේ නැති කරනවා කියන එකයි, ඉවත් කරනවා කියන එකයි. කියන්නේ ලෝපය කියලා කියන්නේ මොකද්ද? ඉවත් කරනවා කියන එකයි කියන්නේ. ඒ වගේම තමයි සංදි වෙනකොට එහෙම වෙනවා. දැන් ගුරු උතුමා කියනකොට උයන්න පුතේ අපි ඉවත් කරන්න ඕන. පඬි උතුමා කිව්වම උයන්න අපි අයින් කරන්න ඕන. දකුණු අත කිව්ව ගමන්ම නුයන්නේ තියෙන උයන්න අයින් කරන්න ඕන. ලොප් කරනෝ කියලායි අපි පුතේ මේවට කියන්නේ. ඊළඟට දඩ කම් කියලා වචන දෙකක් තියෙනවා. ඒක එකතු කරාම පුතේ දඩ යම් බවට පත් වෙනවා. කයන්න වෙනුවට යයන්නක් එනවා. අකුරක් වෙනුවට වෙන එකක් එන එකට අපි දන්නවා. ගණිතයේදී අපි ඉගෙන ගන්නවා ආදේශ කියලා වචනයක් අපි ඉගෙන ගන්නවා. ආදේශයක් කියන්නේ පුතේ යමක් වෙනුවට යමක් පැමිණෙන එකටයි. එතකොට අකුරක් වෙනුවට වෙනත් අකුරක් එන එකට අපි ආදේශ කියලා කියනවා. එතකොට ආදේශයක් වෙන්න පුළුවන් සංදි වලදී. ඊළඟට වි අවුල් කියලා වචන දෙකක් තියෙනවා. ඕගොල්ලොන්ගේ පෙළ පොත අරගන්න වි අවුල් කියලා තියෙනවා. පෙළ පොතත් ගත්තොත් අපිට මේක ඉතාමත් තවදුරටත් පහසුයි. නැති වුණා කියලා ගැටලුවක් නැහැ. වි අවුල් කියන එකට මේ පද දෙක අතරට පුතේ යයන්නක් අලුතෙන් එනවා. එතකොට වි අවුල් බවට පත් වෙනවා. අකුරක් අලුතෙන්ම එන එකට අපි හඳුන්වනවා පුතේ ආගම කියලායි අපි කියන්නේ. සමහර සංදි තියෙනවා පුතේ පදයක් ඇතුළතම වෙන සංදි තියෙනවා. පැහැදිලිනේ? පදයක් ඇතුළතම වෙන සංදි තියෙනවා. දැන් උදාහරණ හැටියට ගත්තොත් එහෙම දැන් ගසේ කිව්ව ගමන්ම ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා ගස් කියන එකට එයන් ආවම තමයි ගසේ වෙන්නේ. හැබැයි පුතේ අපිට ලියන්න ගියාම ගස් ඒ කුරුල්ලෝ ඇත කියලා ලිව්වොත් අපිට එහෙම ලියන්න බෑ. ඒක ටිකක් අමාරුයිනේ පුතේ. ගස් ඒ කියලා ලියන්න ගියාම අමාරු නිසා අපි මොකද කරන්නේ? ගසේ කියලා දානවා. ඊළඟට සමහර වෙලාවල් අපි කියනවා මිනිස් ආ කුඹුරට යයි. පුතේ මිනිස් ආ කිව්වේ ගමම්ම බලන්නකෝ කොහොමද වෙන්නේ කියලා. එතකොට එහෙම මිනිස් ආ කුඹුරට යයි. ඒක ලියන්න බෑ. ඒක හරියන්නේ නැහැනේ. විභාගෙට ලියපු ගමම්ම වැරදි කියලා දානවනේ පුතේ. මිනිස් ආ කියපු ගමම්ම නැහැ, මිනිසා කියලා දානවනේ. මිනිසා කියන එක සංදි තියෙන මොන පදය ඇතුළත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊළඟ තවත් තියෙනවා පුතේ පද දෙකක් වෙන වෙනම තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තම පුතේ මම ඉස්සෙල්ලා කතා කරේ මල් අසුන කියලා තියෙනවනේ. දැන් අපිට ලියන්න පුළුවන් මල් අසුන මත පහන් තබා ඇත. එතකොට එහෙම ලියන්නත් පුළුවන් අපිට මලසුන මත පහන් තබා ඇත කියලා කියන්නත් පුළුවන්. ඒවා එහෙනම් ඒවා බාහිර සංදි. පද දෙක වෙන වෙනම තමයි තියෙන්නේ. පදයක් ඇතුළත අනිවාර්යයෙන්ම විය යුතු සංදි නෙමෙයි අපි ඒවට කියන්නේ. ඒ නිසා පදය ඇතුළත සිදුවන සංදි ඉස්සෙල්ලා කතා කරේ ගසේ කියන පදය අභ්‍යන්තර සංදි හැටියටයි අපි සලකන්නේ. ඊළඟට පද දෙක වෙන වෙනම තියෙනවා නම් ඒ දෙක එකතු කරන එකට අපි කියන්නේ බාහිර සංදි කියලායි කියන්නේ. සිංහල භාෂාවේ පුතේ සංදි 10ක් තියෙනවා. සිංහල භාෂාවේ සංදි වර්ග 10ක් තියෙනවා. ඒවා ස්වර හැටියට සිදුවන සංදි වෙනම තියෙනවා. ව්‍යංජන හැටියට වෙන සංදි වෙනමම තියෙනවා. එතකොට අපි ස්වර හැටියට සිදුවන සංදි අපි සලකනවා ස්වර සංදිය, ඊළඟ පූර්වස්වර ලෝප සංදිය, ඊළඟ පරස්වර ලෝප සංදිය, ඊළඟ ස්වරාදේශ සංදිය. මේවා ස්වර අතර තමා පුතේ සංදියක් සිද්ධ වෙන්නේ. ව්‍යංජන අතර සිදුවන සංදි හැටියට අපි ගාත්‍රාදේශ කියලා සංදියක් තියෙනවා. ගාත්‍රාක්ෂර ලෝප සංදිය, ආගම සංදිය, පූර්ව රූප සංදිය, පරරූප සන්ධිය, ද්විත්ව රූප සන්ධිය කියලා සන්ධි වර්ග අපි හඳුනන. එතකොට සන්ධි ඔක්කොම 10ක් අපිට 10 වසරේදී අපිට නියමිතව පවතිනවා. ඕගොල්ලොන්ට විභාගෙට අහනවා ඔය කියපු කාරණා ටික. ඊළඟට අපි කතා කරමු පුතේ කොහොමද මේ සන්ධි 10 අතර සිදුවන ලක්ෂණ මොනවද, කොහොමද මේව සිද්ධ වෙන්නේ, මොනවද මේව සිදුවෙන ආකාරය කොහොමද කියන කාරණාව අපි කතා කරමු. මම ඉස්සලා කතා කරා ඔයගොල්ලොන්ට සන්ධි වර්ග 10ක් තියෙනවා කියලා කතා කරා. හොඳයි අපි පළවෙනි සන්ධිය කතා කරමු, ස්වර සන්ධිය. මොකද්ද පුතේ ස්වර සන්ධිය? ස්වර කියන එකට දන්නවා අපි, ස්වරයක් කියලා කියන්නේ තනියෙන් උච්චාරණය කරන්න පුළුවන් අක්ෂර තමයි ස්වර කියලා කියන්නේ. සිංහල භාෂාවේ ස්වර 18ක් තියෙනවා. ආ සිට ඖ දක්වා තියෙන අකුරු ටික 18 ස්වර අක්ෂර හැටියට තමයි පුතේ අපි සලකන්නේ. එතකොට ස්වර සන්ධියේ තියෙන ලක්ෂණයක් තමයි ඔගොල්ලෝගේ අජ්ජපොත තියෙනවා නම් දිහා බලා ගන්න. එතන තියෙනවා වම් අත කියලා පද දෙකක් තියෙනවා. එතකොට වම් කියලා එක පදයක් තියෙනවා, අත කියලා තව පදයක් තියෙනවා. එතකොට මුල් පදයට අපි කියනවා පූර්ව කියලා කියනවා, අත්ත කියන එකට පස්සේ තියෙන එකට අපි කියනවා පර කියලා. පූර්ව පදයේ අග තියෙන අක්ෂරය තමයි වම් කිව්වම අල්ම යන්න, පර පදයේ මුල තියෙන ස්වරය තමයි පුතේ ආ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අල්ම යන්නට අයන් එකතු කරාම මයන්න හැදෙනවා. එතකොට වමත බවට පත් වෙනවා. පූර්ව පදයේ අග තියෙන හල් අක්ෂරය නැත්තම් ව්‍යංජන අක්ෂරය කියලාත් අපි මේකට කියනවා. මෙන්න මේ හල් අක්ෂරය හා පර පදයේ මුල, දෙවන පදයේ මුල වෙන්න ඕන පුතේ ස්වරයක්මයි වෙන්න ඕන. මොකද වෙන්න ඕන? ස්වරයක්මයි වෙන්න ඕන. එතකොට එහෙනම් පූර්ව පදයේ අග ඇති හල් අක්ෂරය හා පරපදයේ මුල ඇති ස්වරය අතර නිසි ලෙස ගැළපීම ස්වර සන්ධිය නම් වේ කියලා තමයි කියන්නේ. තියනෝ බලන්න, උපන් උපන් කියලා තියනවා. උපන් කියනකොට පූර්වපදයේ අග තියෙන අල්න යන්න, උපන් කිව්වේ ගමම්ම පරපදයේ මුල තියෙන්නේ උයන්න. අල්න යන්නට උයන්න ආපු ගමම්ම නු බවට පත් වෙනවා. වයස් ඇති අල්ස යන්නට ඇයන්නෙනෝ සැති වෙනෝ, වයස් සැති බවට පත් වෙනෝ. නිල් උපුල් වෙනවා අල්ල යන්නට උයන්න අපගන් ලූ බවට පත් වෙලා නිල් උපුල් බවට පත් වෙනෝ. හිත ඇති අල්ත යන්නට ඇයන්න අපගමන් තෑවෙනවා, හිත ඇති බවට පත් වෙනෝ. අතින් අත අල්ල යන්නට අයන්න එකතු කරම අතින් අල්න යන්න තියෙනවා. පූර්ව පදයේ අග අකුර අත කිව්වේ ගමම පර පදයේ මුල තියෙන ස්වරයක් අතින් අත බවට පත් වෙනවා. එතකොට පුතේ ස්වර සන්ධියක් කියලා කියන්නේ පූර්ව පදයේ අගට වෙන්න ඕන හල් අක්ෂරයක්. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඒකයි පුතේ. පූර්ව පදයේ අග තියෙන හල් අක්ෂරය පර පදයේ මුල ඇති ස්වරයක් තියෙන්න ඕන. මේ දෙක නිසි ලෙස කලපණයකට තමයි පුතේ අපි කියන්නේ සන්ධියක් කියලා කියන්නේ, ස්වර සන්ධියක් කියලා කියන්නේ. මිනිස් කියන එකට උන් කියන එකතු කරාම මිනිසුන් බවට පත් වෙන. එතකොට අපි ඔය කතා කරේ ස්වර සන්ධියයි කතා කරේ. මෙතන අපිට අභ්‍යාස දීලා තියෙනවා පසින්දුරන් කොහොමද වෙන්නේ. පස් ඉඳුරන් පසිදුරන්, රුවන් ආර රුවනාර, දහම් අක් දහමක්, මල් අසුන මලසුන, ලඳුන් අට ලඳුනට කියන පද අපිට අභ්‍යාස හැටියට මේකේ දක්වලා තියෙන. අපිට ඔයගොල්ලෝ අභ්‍යාස ටික කරන්න ඔයගොල්ලන්ට එතකොට යම් අවබෝධයක් ලැබෙයි තවදුරටත්. ඊළඟට අපි බලමු දෙවන සන්ධිය, පූර්ව ස්වර ලෝප සන්ධිය. පූර්ව ස්වර ලෝප සන්ධිය, පූර්ව කියන එකේ තමයි පෙර කියලා කියන අදහසක් තමයි තියෙන්නේ. පෙර තියෙන ස්වරය ලොප් වෙනවා කියලා කියන්නේ නැති වෙනවා. ලොප් වෙනවා කියන්නේ නැති වෙනවා. පූර්ව පදයේ අග තියෙන ස්වරය ඉවත් කරලා ලොප් කරලා හදා ගන්නා වූ සන්ධිය තමයි පුතේ පූර්ව ස්වර ලෝප සන්ධිය හැටියට අපි සලකන්නේ. උදාහරණයක් දීලා තියෙනවා බලන්න. දකුණු අත කියලා දීලා තියෙනවා. දකුණු අත. පූර්ව පදය තමයි දකුණු කියන එක, පර පදය තමයි අත කියන එක. පුතේ අකුරු හැදලා තියෙන්නේ සංයෝජනේ වී තියෙන්නේ අල්න යන්නට අයන්නාවම න බවටපත් වෙනවා, අල්න යන්නට උයන්නාවම නූ බවටපත් වෙනවා, අල්න යන්නට ඇයන්නාවම නෑ බවටපත් වෙන. එතකොට නී කියන එක ගත්තම හැදලා තියෙන්නේ කොහොමද? අල්න යන්නට යන්නාවම නී බවටපත් වෙන්නේ. ඊළඟ අල්න යන්නට ආයන්නාවම නා බවටපත් වෙනවා. හරි. නූ කියන එක හැදිලා තියෙන්නේ පුතේ අල්න යන්නයි උයන්නයි දෙක ඒ දිල තමයි හැදිලා තියෙන්නේ. සොරය අපි වෙන් කරගන්නවා. මොකද මේක ලොප් කරගන්න ඕනනේ, අපිට අයින් කරගන්න ඕනනේ. ඒ නිසා එතකොට නූ කියන එකේ අල්න යන්න උයන්න අයින් කරනවා, අපි ලොප් කරලා දානවා. එතකොට පුතේ ඉතුරු වෙන්නේ පූර්ව පදයේ අග තියෙන අල්න යන්න දකුණු කියලායි එන්නේ. එතකොට අල්න යන්නට පරපදයේ මුල තියෙන අත කියන එකේ අයන්න තියෙනවා. අල්න යන්නට අයන්න එකතු කරාම න බවටපත් වෙන. සංධියක් කියන්නේ එකතු කරනවනේ, න බවටපත් වෙන. එතකොට දකු නත බවටපත් වෙනවා. හොඳටම බලාගන්න පුතේ, දකුණු අත කිව ගමම පූර්ව පදයේ අග තියෙන ස්වරය මොකද්ද? පූර්ව පදයේ අග තියෙන ස්වරය ලොප් කරලා හදා ගන්නා වූ සංධිය තමයි අපි කියන්නේ පූර්ව ස්වර ලෝප සංධිය කියලා කියන්නේ. එහෙනම් පූර්ව පදයේ අග තියෙන ස්වරය ලොප් කරලා හදා ගන්නා වූ සංධිය. ඒකට පූර්ව ස්වර ලෝප සංධිය තමයි පූර්ව ස්වර ලෝප සංධිය කියන්නේ. අපි ඔයගොල්ලන්ට තියෙනවා බලන්න, පොතේ තියෙනවා යන්න ඕනේ. යන්න කියනකොට න කියන එක ඇදලා තියෙන අල්න යන්න යන්නයි දෙක එකතු කළා. යන්න ඕනේ, යන්න ඕනේ වෙනවා. තේරුණානේ? යන්න ඕනේ බවටපත් වෙන. එතකොට අල්න යන්නේ නම් යන්න කියන එකේ නයන්නේ තියෙන ස්වරය අපි අයින් කරන. එතන ඉතුරු වෙන ඒක අයින් කරලා ලොප් කරලා දානවා, ඉවත් කරලා දානවා. අල්න යන්න තියෙන අල්න යන්නට ඕ යන්නාවම නෝ බවටපත් වෙනවා. යන්න ඕනේ බවටපත් වෙනවා. ඊළඟට මම ඊළඟ තව උදාහරණයක් ඕකට අරගන්නෝ පුතේ. සුර ඉඳු කියලා පදය. සුර ඉඳු. සුර කියනකොට රයන්න හැදලා තියෙන අල් රයන්න අයන්නයි දෙක එකතු වෙලා ර හැදලා තියෙන සුර කියන එකට. සුර කියන්නේ දිව්‍ය කියන එකටයි, ඉඳු කියන්නේ නායකය, දෙවියන්ගේ නායකය තමයි සුරිඳු කියන්නේ, සක්‍රයාට කියන නමක්. රයන්නේ අයන්න අයින් කරනෝ එලියට අරගෙන ලොප් කරනෝ. එතකොට අල් රයන්න තියෙනෝ, අල් රයන්නට යන්නාම රී බවට පත් වෙනෝ, සුරිඳු බවට පත් වෙනෝ. පැහැදිලිනේ? සුරිඳු බවට පත් වෙන. එතකොට අන්න පූර්ව පදයේ අග තියෙන ස්වරය ලොප් කරලා තමයි අපි හදාගන්නේ පූරස්වර ලෝප සංධිය අපි හදාගන්නේ. ඊළඟට තියෙනෝ පුතේ ඒකේ පොරණ ඇදුරන්. න කියන එකේ පොර න කිව ගම නයන්නේ තියෙන අයන්න අයින් කළා. ඇදුරන් කියන එකේ ඇයන්න එකතු කරාම නෑ බවටපත් වෙන, පොර නැදුරම් බවටපත් වෙන. සුරු අත කියලා පදයක් අපිට තියෙනවා. රු සුරු රු ගත්තම පුතේ රයන්නේ තියෙන අල් රයන්නේ අල් රයන්නේ උයන්නේ දෙක එකතු කළා තමයි පුතේ රු බවටපත් වෙන්නේ. එතකොට එතන තියෙන උයන්න තියෙනවා, සුරු අත වෙනවා. අන්න ඒක පුතේ අපිට මෙහිදී අපිට තියෙනවා රුයන්නේ උයන් අයින් කරා අල් රයන්ට අයන්නවම එකතු කරාම ර බවට පත් වෙනවා, සුරත බවට පත් වෙනවා. දැන් දිගා කියන පදයක් තියෙනවා. දිගා කියලා කියන්නේ පුතේ දීර්ඝ ආයුෂ කියලායි කියන්නේ. දිගාසිරි පතනෝ කියලා එහෙම කියන්නේ අපි නේද? දීර්ඝ ආයුෂ. දිගු ආ කියන පද දෙක එකතු කරලා තමයි පුතේ දීර්ඝායුෂ හැදිලා තියෙන්නේ. දිගු කියන එක හැදිලා තියෙන්නේ දිගු ගය ගුයන්න තියෙනවා, අල් ගයන්න උයන්න දෙක එකතු කරලා තමයි පුතේ ගූ කියන පදේ හැදිලා තියෙන්නේ. එතකොට ගූ කියන එකේ උයන්න අයින් කරනවා අපි, ලොප් කරනවා. එතකොට අල් ගයන්න තියෙනවා, පරපදේ ආ කියලා තියෙනවා. දිගු ආ කියලා පද දෙකේ ආයන්න එකතු කරාම ගා වෙනවා, දිගා බවට පත් වෙන. එතකොට පූර්ව පදයේ අග තියෙන ස්වරය ලොප් කිරීමෙන් සාදා ගන්නා වූ සංධිය තමයි අපි පූරස්වර ලෝප සංධිය හැටියට අපි පුතේ හඳුන්වන්නේ. ඊළඟ එක තමයි පුතේ අපිට පරස්වර ලෝප සංධියයි තියෙන්නේ. මේව පොතේ කියවලා ඔයගොල්ලෝ පොතේ තියෙන අභ්‍යාස ටික කරත් මං හිතන්නේ ඔයගොල්ලන්ට තව මේ දැනුම තව උපවත් කරගන්න පුළුවන්කමක් වෙයි කියලා අපි හිතනවා. පරස්සර ලෝප සංධිය. පරස්සර ලෝප සංධිය කියලා කියන්නේ පරපදයේ මුල තියෙන මොකද්ද? පරපදයේ මුල තියෙන ස්වරය ලොප් කරලා හදාගන්න සංධිය තමයි පරස්සර ලෝප සංධිය කියලා කියන්නේ. මේ වචනවල තේරුම අපිට දැනගත්තනම් මේක ඇච්චර අපිට මේ අමාරු කාර්යයක් එහෙම නෙමෙයි. අමාරු කාර්යයක් එහෙම නෙමෙයි. එතකොට එහෙනම් පරපදයේ මුල තියෙන දැන් මුනි උතුමා පද දෙක ගත්තට පස්සේ පුතේ මුනි කියන එක තියෙනව పూర్ව පදේ උතුමා කියලා කියන්නේ පරපදේ පරපදේ මුල තියෙන්නේ උයන්න උයන්න අපි ලොප් කරලා දානවා අයින් කරලා දානවා ඉවත් කරලා දානවා එතකොට තුමා කියලා තියෙනවා එතකොට මුනි තුමා බවට පත් වෙනවා පරපදයේ මුල තියෙන ස්වරය ලොප් කරලා හදා ගන්නා වූ සංධිය තමයි පුතේ අපි කියන්නේ පරස්සර ලෝප සංධිය හැටියට අපි හඳුන්වන්නේ එතකොට අපිට දීලා තියෙනවා බලන්න මිනි අබරණ කියලා වචන දෙකක් තියෙනවා මිනි අබරණ අබරණ කියන්නේ පරපදයේ මුල තියෙන අයන ලොප් කරලා දාලා ලොප් කරාම මිනි බරණ බවට පත් වෙනවා පිලි උතුරු කියලා පද දෙකක් තියෙනවා පරපදයේ මුල තියෙන උතුරු කියන එකේ උයන්න ලොප් කරලා දැමම පිලිතුරු බවට පත් වෙනවා එතන තියෙන්නේත් මොකද පරපදයේ මුල ස්වරේ ලොප් කරලා දානවා අන්න ඒකට තමයි පුතේ අපි කියන්නේ පරස්සර ලෝප සංධිය කියලා කියන්නේ ගුරු උන් ගුරුන් ගුරුන් ඇතුළත තියෙන්නේ මේ ගුරු උන් ගුරුන් එතකොට උන් කියන එකේ උයන්න ලොප් කරලා දානවා ඊළඟ පැහැ ඇති කියලා පද දෙකක් තියෙනවා පැහැ කියලා කියන්නේ పూర్ව පදේ ඇති කියලා කියන්නේ පරපදේ පරපදේ මුල තියෙන ස්වරය ලොප් කරනවා එතකොට ඇයන ලොප් කරාම පැහැති බවට පත් වෙනවා ශාලා අධිපති අධිපති කිව්වේ ගමම්ම පුතේ අයන්න ලොප් වෙනවා එතකොට ශාලාධිපති බවට පත් වෙනවා පරපදේ මුල තියෙන ස්වරය ලොප් කිරීමෙන් සාදා ගන්නා වූ සංධිය පරස්සර ලෝප සංධිය කියලායි අපි ඔකට කියන්නේ යති උතුමා යතිතුමා කතා අන්දරය පමණ අපමණ උඩ අල උඩල එහෙමයි පුතේ සංධි විසන්ධි වෙන්නේ. එතකොට සංධියක් කියලා විසන්ධියක් කියලා කියන්නේ දැන් උඩ අල කියලා කියන්නේ විසන්ධිය උඩල කියලා කියන්නේ සංධි පදය. ඊළඟට අපි ගමු ස්වරාදේශ සංධිය. ඊළඟට අපි බලමු පුතේ ස්වරාදේශ සංධිය. ස්වරාදේශ සංධියක් කියලා කියන්නේ ස්වර දෙකක් වෙනුවට ආදේශයක් කියලා කියන්නේ යමක් වෙනුවට යමක් කියන එකනේ. එතකොට ස්වරයක් ස්වර දෙකක් වෙනුවට වෙනම ස්වරයක් පැමිණිලා සිදුවන සංධිය තමයි පුතේ ස්වරාදේශ සංධියක් කියලා කියන්නේ ස්වර දෙකක් වෙනුවට වෙනම ස්වරයක් එනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තම දේ අත කියලා පද දෙකක් තියෙනවා අපිට. මම මේ පොත ආශ්‍රයෙම කියන්නේ ඔයගලන්ට පහසු නිසායි මම මේ කියන්නේ. එතකොට දෙයන්න හැදලා තියෙන්නේ පුතේ අල් දයන්නට යන්න එකතු කරලා. දෙයන්න හැදලා තියෙන්නේ කොහමද? අල් දයන්නට යන්න එකතු කරලා. දෙ. ඒක අයින් කරනවා. එතකොට අල් දයන්න ලියනවා, යන්න ලියනවා, ඊට පස්සේ අත කියලා ලියනවා අපි. එතකොට අල් දයන්නයි යන්නයි තියෙන. එතකොට යන්න තියෙන పూర్ව පදයේ අගාකුර තමයි යන්න, පරපදයේ මුල අකුර තමයි අයන්න. යන්නයි අයන්නයි මෙන්න මේ අකුරු දෙකම වෙනුවට පුතේ ඈ යන්නක් එනවා. එතකොට ස්වර දෙකක් වෙනුවට වෙනම ස්වරයක් එනවා. ඈ යන්න එනවා. මොකක්ද එන්නේ? ඈ යන්න එනවා. එතකොට ඈ ආපු ගමම්ම එතකොට යන්නයි අයන්නයි වෙනුවට පුතේ ඈ යන්න එන්නේ. එතකොට අල් දයන්නට ඈ යන්න එකතු කරාම දෑ බවට පත් වෙනවා. එතකොට දෑත බවට පත් වෙනවා. පැහැදිලිනේ? දෑත බවට පත් වෙනවා. එතකොට ඒ වගේම තමයි හැදෙන්නේ පුතේ දේ අඟුල් කියන පදය. දේකිවෙ ගමම අල්දයන්නේ තියෙනවා එයන්නක් අඟුල්කි වෙගමම අයන්න තියෙනවා එයන්න අයන්නයි වෙනුවට ඇ යන්නක් ඇවිල්ලා දෑංගුල් බවට පත්වෙනෝ. මහා ඉසිකා හයන්න තියෙනවා අයන්න ඉසිකා යන්න තියෙනවා අයන්නයි යන්නයි ආවම ඒ අන්නක් ඇවිල්ලා මහේසිකා බවට පත්වෙනවා. ඊළඟට තියෙනවා පරම ඊශ්වර කියලා පද දෙකක් තියෙනවා. පරම අල්ම යන්නේ අයන්න තියෙනවා ඊ යන්න තියෙනවා අයන්නයි ඊ යන්නයි වෙනුවට ඊ යන්න ඒ යන්න ඇවිල්ලා පරමේශ්වර බවට පත්වෙනවා. පැහැදිලිනේ පුතේ? ස්වර දෙකක් වෙනුවට මොකක්ද? ස්වර දෙකක් වෙනුවට වෙනම ස්වරයක් පැමිණීමෙන් සිදුවන සන්ධිය ස්වරාදේශ සන්ධිය කියලයි අපි මේක කියන්නේ. ස්වර දෙකක් වෙනුවට වෙනම ස්වරයක් පැමිණෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තම පුතේ අපි කියනෝ ළඹ උදර කියන පද දෙකක් තියෙනවා. ළඹ උදර ළඹ කියන පදේ කියන්නේ එල්ලෙනවා. උදර කියන්නේ බඩ කියන එක. එල්ලෙන බඩ කියන එකනේ ළඹ උදර කියලා කියන්නේ. එතකොට ළඹ කිව්වේ ගමන් බයන්නේ තියෙන අගාකුර පුතේ අයන්න. ළඹ උදර කිව්වේ ගමන් උයන්න. අයන්නයි උයන්නයි දෙක වෙනුවට ඕ යන්නක් එනවා. එතකොට ළම් උදර ඔදර ඔයන්නයි එන්නේ ඕ යන්නයි එන්නේ. එතකොට අල් බයන්නට ඕ යන්න ආපු ගමන් බෝ වෙනවා. බෝ වෙනවා. එතකොට ලම්බෝදර බවට පත් වෙනවා. එතකොට ලම්බෝදර කියලා කියන්නේ ස්වරාදේශ සන්ධියට ආයිති. එතකොට ස්වර දෙකක් වෙනුවට වෙනම ස්වරයක් පැමිණීමෙන් සිදුවන සන්ධිය ස්වරාදේශ සන්ධිය. ඊළඟ ගාත්‍රා ද්වේශ සන්ධිය අපි කතා කරමු පුතේ. ඊළඟ ව්‍යංජන සන්ධි වල අතර ගාත්‍රාදේශ ගතකුර කියලා කියනවා. ගාත්‍රාක්ෂර කියලා කියනවා අපි ව්‍යංජනාක්ෂර වලට කියන නමක්. මොකද්ද ව්‍යංජනාක්ෂර වලට කියන්නේ? අපි ගතකුර කියනවා, ගාත්‍රාක්ෂර කියනවා, ව්‍යංජන කියලා කියන. එතකොට ගතකුර ආදේශ කියලා කියන්නේ ඒ වෙනුවට එනවා. ගාත්‍රාක්ෂරයක් වෙනුවට වෙනම ගාත්‍රාක්ෂරයක් පැමිණීමෙන් මොකද්ද පුතේ? ගතකුරක් වෙනුවට ගතකුරක් වෙනුවට වෙනම ගාත්‍රාක්ෂරයක්. එතකොට ගාත්‍රාක්ෂරයක් වෙනුවට තවත් ගාත්‍රාක්ෂරයක් පැමිණීමෙන් සිදුවන සන්ධිය තමයි පුතේ ගාත්‍රාදේශ සන්ධිය කියලා කියන්නේ. සිතිකම් කියලා වචන දෙකක් අපිට තියෙනවා. සිතිකම් කයන්න හැදිලා තියෙන පුතේ. අල් කයන්න අයන්නයි දෙක එකතු වෙලානේ හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ ස්වරය අපි අයින් කරනවා. එතකොට සිති කියන එක තිව්වා කම් කියන එක අල් කයන්න අයන්නයි අල්ම යන්න. එතකොට අල් කයන්නට වෙනුවට අල් යයන්නක් කියනවා. මොකද අල් කයන්න වෙනුවට අල් යයන්නක් කියනවා. එතකොට සිති අල් කයන්න අයන්න අල්ම යන්න කයන්න වෙනුවට යයන්නක් ආවම සිති අල් යයන්න අයන්න අල්ම යන්න. එතකොට ය අල්යන්ට අයන්න එකතු කරාම ය බවට සිති යම් බවට පත් වෙනවා. සරලව කිව්වොත් ඕගොල්ලොන්ට මේ වෙලාවේ හැටියට අපිට කයන්න වෙනුවට යයන්න එනවා කියන එක තමයි ඔය කියන්නේ. හල් අක්ෂරයක් තමයි එන්නේ. එතකොට ඒ වෙනුවට පැමිණ කයන්න වෙනුවට යයන්නක් එනවා. සිති කම් සිති යම් බවට පත් වෙනවා සන්ධි වෙනකොට. සිති යම් කියන එක විසන්ධි කරාම සිති කම් බවට පත් වෙනවා. එතකොට සිති කම් කියන විසන්ධිය තමයි එකතු කරාම පුතේ සිති යම් බවට පත් වෙන්නේ. ගාත්‍රාක්ෂරයක් වෙනුවට වෙනත් ගාත්‍රාක්ෂරයක් පැමිණීමෙන් සිදුවන සන්ධිය තමයි අපි ගාත්‍රාදේශ සන්ධිය හැටියට අපි සලකන්නේ. දැන් එහෙම අපිට ඕන නෝ අකුරු එන්නේත් නෑ පුතේ. අල් කයන්න වෙනුවට අල් වයන්න එන්න පුළුවන්. දැන් ඔය සිත් කරු කියන එකට සිත් වරු බවට පත් වෙනවා. කයන්න වෙනුවට වයන්න එනවා. ඒ වගේම දව කල් කියන එකට දව හල් වෙනවා. කල් කියන කයන්න වෙනුවට හයන්න එනවා. ගිනි කම් කියනකට කයන්න වෙනුවට ගිනියම් කියලා යයන්නක් එනවා නේද? බුදු සරණ කියනකට බුත් සරණ බවට පත් වෙනවා. එතකොට අල් සයන්න වෙනුවට අයන්න වෙනවා. පස්සිල් පන්සිල් බවට පත් වෙනවා නේද? දුම්කොළ දුන්කොළ බිඳු වෙනවා අල්ම යන්න වෙනුවට. මෙන්න මේක සිංහලයේ තියෙන සංධියක්. එතකොට ගාත්‍රාක්ෂරයක් වෙනුවට වෙනත් ගාත්‍රාක්ෂරයක් පැමිණීමෙන් සිදුවන සංධිය තමයි අපි කියන්නේ ගාත්‍රාදේශ සන්ධිය කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට පස්සාලිස් කියලා කියනවා. එතකොට 45 කියලා කියන්නේ අල්ස යන්න වෙනකොට අල්ල යන්න වෙලා 45 බවටපත් වෙනවා. පිරියම් කියලා වචනය, පිරිකම් කියලා වචනයක් තියෙනවා. පිරිකම් කියන එකට කයන්න වෙනකොට යයන් ඇවිලා පිරියම් බවටපත් වෙනවා. එතකොට අන්න ඒකට අපි කියන්නේ මොකද්ද? ගාත්‍රා දේශ සංධිය කියලයි කියන්නේ. ඊළඟ ගාත්‍රාක්ෂර ලෝප සංධිය ඊට පස්සේ අපි කතා කරමු. ගාත්‍රාක්ෂර ලෝප සංධිය. ලෝපයක් කියලා කියන්නේ නැති කරලා දානවා, ඉවත් කරලා දානවා. ගාත්‍රාක්ෂරයක් වෙනුවට වෙනත් ගාත්‍රාක්ෂරයක් ලොප් කරලා ඉතුරු වෙන පද එකට එකතු කරලා හදන එකට තමයි අපි කියන්නේ ගාත්‍රාක්ෂර ලෝප සංධිය. මේක මතක තියාගන්න පුතේ, මේක අපිට හමුවන්නේ මොනවද සංඥක අක්ෂර වල විතරයි අපිට මේක හමු වෙන්නේ. ගාජඩ දබ කියලා වචන අකුරු ටිකක් අපිට හම් වෙන අකුරු පහ අපි මේවට කියන්නේ සංඥක කියලා. මෙන්න මේ සංඥක අකුරු අතර තමයි මේ කාර්ය සිද්ධ වෙන්නේ. බලන්නක පුතේ, උදාහරණයක් ඇටියට ගත්තම මොනවද ලිඳ කියන වචනේ බලන්නකො. ලිඳ කියන එක දයන්න හැදිලා තියෙන්නේ පුතේ, දයන්න බින්දු භාග දයන්නට උඩින් අර අයිනෙන් අපි කොක්කක් දානවනේ. ඒ කොක්ක කියලා කියන්නේ පුතේ බින්දු භාගයක්. බින්දු භාගයක් තමයි දාන්නේ. එතකොට බින්දු භාගය අල් දයන්නයි අයන්නයි එකතු වෙලා තමයි ද හැදිලා තියෙන්නේ. අඹ කියනකොට බයන්න හැදිලා තියෙන්නේ කොහමද? අල්මයන්ෙන් භාගයයි ඊළඟට බයන්නයි අල් බයන්නයි අයන්නයි. ඔය අකුරු ටික එකතු කරලා තමයි ඔය බ අකුරු හැදලා තියෙන්නේ. ඒ නිසා සංයක කියන්නේ, සංයක කියන්නේ සංයුක්තයි එකතු වෙලා කියන එක තමයි කියන්නේ. එතකොට කොළඹ තොට කියලා වචන දෙකක් තියෙනවා. කොළඹ බ හැදලා තියෙන්නේ අල් බයන් අල් මයන්නයි මයන්නෙන් භාගයයි. තවත් විදිහෙන් කිව්වොත් එම් බයන්නයි අයන්නයි එකතු වෙලා. එතකොට බයන්න ලොප් කරනවා, අපි ඉවත් කරනවා. එතකොට කොළ කියන එකට බින්දු මයනු භාගයේ තියෙන්නේ තොට කියලා තියෙනවා. එතකොට මයනු භාගයේ සම්පූර්ණ කිරීමක් කරනවා. මොකද්ද සම්පූර්ණ කිරීමක් කරනවා? එතකොට ගාත්‍රාක්ෂරයක් ලොප් කරනවා බ කියන එක. හොඳට අහගන්න, මේක බ කියන එක ඉතුරු වෙන මයනු භාගයේ සම්පූර්ණ කිරීමක් කරනවා. එතකොට කොළම් කියන පදේ එනවා, අල්මයන්නක් එනවා, තොට කියන අපු ගම කොළොම් තොට බවට පාත් වෙනවා. ඒ වගේම ඔය අඹපාර කියන වචනේ බලන්න. අඹපාර, අඹ බයන්න හැදලා තියෙන අල්මයන්නයි බයන්නයි දෙක එකතු කරලා. එතකොට බයන්න ලොප් කරාම ඉතුරු වෙනවා අල්මයන්න, ඒ කියන්නේ මයනු භාගයේ ඉතුරු වෙනවා. මයනු භාගය සම්පූර්ණ කිරීමක් කරනවා. එතකොට අඹපාර අල් බයන්න අයින් කරනවා, අල්මයන්න සම්පූර්ණ කිරීමක් වෙලා අම්පාර බවට පත් වෙනවා. ඊළඟ වළඳ දෙක කියලා වචන දෙකක් තියෙනවා. වළඳ කිව්වේ ගමම ද හැදලා තියෙන පුතේ සංයකනේ. බින්දු භාගය අයින් කරනවා, දයන්න එළියට අරගෙන දයන්න අයින් කරලා දානවා, ලොක් කරලා දානවා. බින්දු භාගය අපි සම්පූර්ණ කිරීමක් කරනවා ඊට පස්සේ. එතකොට වළඳ දෙක කියන එක දයන්න ලොප් කරා ඉතුරු වෙනවා බින්දු භාගයේ වළන් දෙක බවට පත් වෙනවා. ගාත්‍රාක්ෂර ලෝප සංධියේ ලක්ෂණයක් තමයි පුතේ මම ඉස්සෙල්ලා කිව්වේ සංඥක අක්ෂර වල විතරයි මේක වෙන්නේ. මතක තියාගන්න, එක්කෝ බයන්න ආපු ගමම්ම අල්මයන්නක් බවට එතන සම්පූර්ණ වීමක් වෙනවා. බින්දු භාගයක් තියෙනවා නම් බින්දු භාගය සම්පූර්ණ කිරීම වෙනවා. එතකොට ඒ වගේම තමයි ගංග දිය ගයන්න ලොප් වෙනවා, බින්දු භාගය සම්පූර්ණ වෙලා ගන්දිය බවට පත් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියලා කියන්නේ. ඊළඟ ආගම සංධිය. ආගම සංධිය කියලා කියන්නේ, ආගම කියලා කියන්නේ අලුතෙන් මේනවා කියන එකයි කියන්නේ. මොකද්ද පුතේ ආගම කියලා කියන්නේ? අලුතෙන් මේනවා කියන එක තමයි කියන්නේ. එතකොට සංදිවන පද දෙක අතරට අලුතෙන්ම අකුරක් එන එකට අපි ආගම කියලා කියනවා. බලන්න කිරි මැටි ආන කියලා වචන දෙකක් තියෙනවා. මොකද්ද? කිරි මැටි ආන කියලා වචන දෙකක් තියෙනවා. එතකොට කිරි මැටි ආන කියනකොට ඔය පද දෙක අතරට පුතේ යයන්නක් කියනවා. මොකද්ද යයන්නක් කියනවා? අල් යයන්නට ආයන්න එකතු කරාම යා බවට පත් වෙනවා. එතකොට කිරි මැටි යාන වෙනවා. සන්ධිවන පද දෙක අතරට අලුතෙන්ම අකුරක් එනවා. මොකද්ද සන්ධිවන පද දෙක අතරට අලුතෙන් අකුරක් එන එකට අපි ආගම කියලායි අපි කියන්නේ. දැන් උදාහරණයක් හැටියට තියෙනවා පුන උත්පත්ති කියලා වචන දෙකක් තියෙනවා. පුන උත්පත්ති. එතකොට පුන කිව්වේ ගමම්ම උත්පත්ති කියන දේ මේ දෙක අතරට එනවා අල් රයන්නක් එනවා ආගම වෙනවා කියලා කියන්නේ අලුතෙන් අකුරක්. එතකොට පුනර් උත්පත්ති පුනරුත්පත්ති බවට පත් වෙනවා. කවියා කියලා පදයක් තියෙනවා. කවි කියන එකට ආ කියන එකතු කරාම ඔය දෙක අතරට අල් යන්නක් ආවම කවියා බවට පත් වෙනවා. සන්ධිවන පද දෙක අතරට අලුතෙන් අකුරක් එන එකට අපි කියන්නේ මොකක් කියලාද? ආගම සන්ධිය කියලායි කියන්නේ. ඊළඟ පූර්ව රූප සන්ධිය. පූර්ව රූප සන්ධිය කියලා කියන්නේ පූර්ව රූප. දැන් උදාහරණයක් අරගෙනම මම කියන්නම්. තියෙනවා වත් හල කියලා වචන දෙකක් තියෙනවා. වත් හල. වත් හල කිව්වේ ගමම්ම පුතේ, එතන වත් කිව්වේ ගමම්ම පූර්ව පදයේ අග තියෙන රූපයක් තියෙනවා. පූර්ව පදයේ අග තියෙන රූපය අල්තයන්න ඉවත් කරන, sorry, ඒක දෙකක් බවට පත් කරනවානේ. දෙකක් කියන්නේ අපි ඒක පරපදයේ මුල් අවස්ථාවට ගන්නෝ කියන එක තමයි මම මේකෙන් කියන්නේ ඔයගොල්ලන්ට. එතකොට වත් කියපු ගමම අල්තයන්න තියෙනවා. ඒක හල කියන එකේ හයන්න අයින් කළා. පූර්ව පදයේ අග තියෙන රූපය පරපදයේ මුල් රූපය බවට පත් වෙනවා. එතකොට වත් හල කියන එකට වත්තල බවට පත් වෙනවා. අල්ත යන අතෙන්ට ගිහිල්ලා දැන් හල හැදලා තියෙන අල් හයන්නයි අයන්නයි දෙක එකතු කරලා හය අල් හයන්න අයින් කරාම එතන ඉතුරු වෙනවා අයන්න. එතකොට අල්ත යන එතෙන්ට ආගමම්ම අල්ත යනට අයන්න එකතු කරාම ත බවට පත් වෙනවා. වත්තල බවට පත් වෙනවා. කම් හල හැදෙන්නෙත් එහෙම තමයි. කම් කියන එක පූර්ව පදයේ අග තියෙන අල්ම යන පර පදයේ මුල් රූපයට එන එකට තමයි අපි කියන්නේ මොකද්ද? කම් මල කියලා කතා කරන්නේ. ඉතින් ඊළඟට මම ඔයගොල්ලන්ට ඒ කියන්නේ පූර්ව රූප කියන්නේ පූර්ව පදයේ අග තියෙන රූපය පර පදයේ මුල් රූපය බවට පත් වෙන එකට පූර්ව රූප සන්ධිය කියලායි අපි කියන්නේ. පර රූප සන්ධිය. ඊට පස්සේ අපි කියන්නේ පර රූප සන්ධිය. පර රූප සන්ධිය කියලා කියන්නේ පර පදයේ මුල තියෙන රූපය. මොකද්ද? පර පදයේ මුල තියෙන රූපය මුල් පදයේ අග රූපය බවට පත් වෙන එකට තමයි අපි කියන්නේ පර රූප සන්ධිය කියලා කියන්නේ. දුක්පත් කියලා වචන දෙකක් තියෙනවා. මොකද දුක්පත් කියලා? පයන්න හැදිලා තියෙන පුතේ අල්පයන්නයි අයන්නයි දෙක එකතු වෙලා. මොකද අල්පයන්නයි අයන්නයි දෙක එකතු වෙලා. එතකොට එතන අල්පයන්නයි අපි අරගන්නේ. අල්පයන්න තමයි මුල් අකුර. අන්නේ අල්පයන්න ඒ කියන්නේ පරපදයේ මුල තියෙන අකුර මුල් පදයේ අග රූපයේ බවට පත් වෙනවා. දුක්පත් කියගම් අල්පයන්න දුක් කියන එකට. එතකොට අල්පයන්නාම දුක්පත් බවට පත් වෙනවා. ඊළඟ රුක් පා කියලා වචන දෙකක් තියෙනවා. පායන්න තියෙන අල්පයන්නයි. ඒක මුලට එනකොට රුක්පා බවට පත් වෙනවා. ඊළඟට තියෙනවා මොකද්ද? අස්සන කියලා වචන දෙකක් තියෙනවා. අල්සයන්න මුලට ආවම අස්සන බවට පත් වෙනවා. ලිප් ගල කියන එකට අල්පයන්න අයින් වෙලා අල් පරපදයේ මුල තියෙන රූපේ එනවා. ලිප් ගල බවට පත් වෙනවා. අවසාන සන්ධිය තමයි පුතේ ද්විත රූප සන්ධිය. ද්විත රූප සන්ධිය කියලා කියන්නේ පුතේ එක අකුරක් දෙකක් බවට පත් වෙන. ද්විත කියන එකේ තේරුම දෙකක් කියන එකයි. සන්ධි වීමේදී එක අකුරක් දෙකක් බවට පත් වෙන එක තමයි පුතේ ද්විත රූප සන්ධිය කියලා අපි කතා කරන්නේ. පොත් අල්මාරිය කියලා වචන දෙකක් තියෙනවා. මොකද්ද? පොත් අල්මාරිය කියලා වචන දෙකක් තියෙනවා. පොත් කිව්වේ ගමම්ම ඒක ආපහු දෙකක් බවට පත් වෙනවා. ද්විත කියලා කියන්නේ ඒකයි. එතකොට ඒක දෙකක් බවට පත් වෙලා පොත් අල්ත යන්න. ඊට පස්සේ ඒක දෙකක් බවට පත් වෙනවා. ඊළඟට අල්මාරිය තියෙනවා. එතකොට අල්ත යන්නට අයන්නවම තයන්න වෙනවා. පොත් තල්මාරිය බවට පත් වෙනවා. ඒ වගේම තමයි රුක් අත්තන කියලා වචන දෙකක් තියෙනවා. මොකද්ද රුක් අත්තන කියලා වචන දෙකක් තියෙනවා. එතකොට අල්කයන දෙකක් වුණාම රුක් අත්තන බවට පත් වෙනවා. ද්විත රූප සංධිය කියලයි කියන්නේ. ඊට අමතරව ඒ සංධි 10 ඊට අමතරව මිශ්‍ර සිංහලයේ අපි වෙනමම තියෙනවා අපිට සංධි කීපයක්. පූර්වස්වරය ලොප් වෙනවා, පරස්වරය ලොප් වෙනවා. වෙන්න මේ විදියට මිශ්‍ර සිංහලයේදී අපිට සංස්කෘත භාෂාවෙන් ආපු සංධි කීපයක් අපිට හමු වෙනවා. ඒකෙදි ලක්ෂණයක් තමයි පුතේ සමාන ස්වරයන් තියෙනවා නම් ඒවා දීර්ඝ වීමක් වෙනවා. සංධි වීමේ දී කියන එකක් මතක තියාගන්න. එහෙම ලක්ෂණයක් අපිට තියෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි අපි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ පාඩම වැදගත් වෙනවා කියලා කියන්නේ එකයි. මම විභාගයට මෙතෙක් කල් ඉතිහාසයේ පුරාවටම සංධි වලින් අහලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝගේ අවුරුද්දේත් විභාගයට අහන්න පුළුවන්කම තියෙන හින්දා අද අපි මේ පාඩම කතා කළේ. මේකේ අභ්‍යාස ටික කරන්න පුතේ. එතකොට ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙයි. ඒක තවදුරටත් බුද්ධිය වර්ධනය කරගන්නට හේතු කාරණාවන් වෙනවා. එතකොට ඔන්න ඔය විදියට අපි සංධි ටික කතා කරමු. පාඩමේ අවසානයේ ඔයගොල්ලන්ට අභ්‍යාස ටිකක් තියෙනවා. ඒක කරන්න කරලා ඔයගොල්ලෝගේ පාසලේ සිංහල විෂය උගන්වන ගුරු මහත්මියට හෝ මහත්මයාට මේ අභ්‍යාස ටික දීලා හරි වැරද්ද ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් පුතේ අදට අපි සංධි පාඩම් මෙතනින් හමාර කරනවා. මං හිතන්නේ ඔයගොල්ලන්ට ලොකු අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. ඒ නිසා ඒ විශ්වාසය ඇතිව අද දවසේදී අපි සංධි පාඩම 10 වසර සිංහල පාඩම අද මෙතනින් සමාප්ත වෙනවා. නැවත දවසක් මේවා මෙවන් පාඩමකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සිංහල පාඩම කියලා දුන්නේ බණ්ඩාරනායක මධ්‍යම මහා විද්‍යාලයේ සරත් කුමාර ගුරුපියාණන්.